रत्नदीप जन्मभूमि अंकदीप विजय भूमि
जन्मभूमि नवसीलंतये ओकलैंड नुवर एक्सत् श्रीलंका संगमे अनुग्रहेन
अपे उदार
ආයුබෝවන් අද 2020 පෙබරවාරි මස 12 වෙනි වදාදා සතියේ සෑම වදාදාවකම Planet FM 104.6 ගුවන් තරංගයේ ඔස්සේ ගුණට මුසු කෙරෙන ජන්ම භූමි සතියේ සාර සංග්‍රහයයි මේ.
ආදි සිංහරේ කේතිර මුතුන්ලේ
සාර
නිදහස් මාසයයි නිදහස මනසට විතරක් නෙවී නිදහසේ හුළඟ ඇඟටත් දැනෙනවා වගේ පසුගිය 4 වෙනිදාට ලංකාවට නිදහස ලැබිලා වසර 72ක් සම්පූර්ණ වුණා ඒ අනුව 72 වෙනි නිදහස් සමරුව නිදහස් චතුරස්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත්වයෙන් පැවැත්තුණා ඊට සමගාමීව ලෝකේ බොහෝ රටවල නිදහස් සමරුස්සෝ පැවැත්වුණු බව ඔබ දන්නවා. නවසීලන්තයේ අපි එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් අතිමහත් උත්කර්ෂවත් අන්දමින් නිදහස් සමරුවේල පැවැත්වුවේ පහුගිය 8 වෙනිදා. මවුන්ට් ඇල්බර්ට් යුද අනුස්වරණ ශාලාවේදී. නවසීලන්ත වාසී ශ්‍රී ලාංකේය විශාල පිරිසක් සහභාගී වුණ මෙම අභිමානවත් අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වුණේ නවසීලන්ත රජයේ ජනවර්ගයක කටයුතු භාර ඇමතිනි ජෙනි සලේසා මහත්මියයි. ඊට අමතරව රජයේ සහ විපක්ෂයේ මහජන නියෝජිතයින් කීප දෙනෙක්ද නවසීලන්ත ශ්‍රී ලංකා සංගමයේ සමාජික සමාජිකාවන්ද නවසීලන්තයේ පිහිටවාගෙන නැති අනෙකුත් සියලුම සමාජ සංවිධානවල සහ ආගමික සංස්ථාවල ප්‍රධානීන් සභාපතිවරුන් ලේකම්වරුන් සහ නියෝජිතයින් මෙම අවස්ථාවට එක් වුණා. ආඩම්බර සාඩම්බර එකමුතුවක්. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සභාපති රොෂාන් මනම්පේරි සහ මවුන්ට් රොස්කෙල්හි මන්ත්‍රීවරයා වූ මයිකල් වුඩ් විසින් දෙරටේ දජ නැංවීමෙන් ආරම්භ වූ නිදහස් සමළු උළෙල නිසි රණතුංග විසින් ඉදිරිපත් කරුණු නර්තනයන්ගෙන් වර්ණවත් වුණා. සියලුම ආරායි තමුත්තන්ට රැස සිටි පිරිස ඇමතීමට අවස්ථාව ලබා දී තිබුණ අතර මුඛ්‍ය දේශනය පැවැත්වුවේ අශෝක අබස්නායකයි. සම්ප්‍රදායික කැවුම් කිරිබත් සංග්‍රහයකින් අවසන් වුණු 72 වෙනි නිදහස් සමරුව උළෙල අපට හරිම ආඩම්බරයක්.
නිදහස් නිවහල් ලංකා පුණ්‍ය භූමි ශ්‍රී ලංකා මාතෘභූමි ශ්‍රී ලංකා ඉපිදමරෙන ශ්‍රී ලංකා ලංකා මාතෘභූමි ශ්‍රී ලංකා නිදහස නිදහස ජය පැමිණිසෙවිස මුළු තුන් හෙළයම පැතිරේ නිදහස නිදහස ජය පැමිණිසෙවිස මුළු තුන් හෙළයම පැතිරේ නවෝදයේ දිවි කිරණේ සිරිබර යුගය කිපිරුනේ නිදහස නිදහස අපට ලැබී සැනහෙන මේ යුගයේ කාහල නද පැතිරේ නිදහස නිවහල් ලංකා පුණ්‍ය භූමි ශ්‍රී ලංකා මාතෘ මුළු භූමි ශ්‍රී ලංකා ඉපිද මැරෙන ශ්‍රී ලංකා 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 මාතෘ භූමි ශ්‍රී ලංකා සිරිවර ඉනිහිර පෙර පෙර පින්බර යුගයකි ගෙවුනේ සුවබර සිරිවර ඉනිහිර පෙර පෙර පින්බර යුගයකි ගෙවුනේ නිදහස් කප්තුරු සෙවනේ සෞසිරි ඉතිරි ගැලුවේ නිදහස් නිදහස් අපට ලැබී සැනහෙන මේ යුගයේ අනනල මෙහි දැකුනේ
අපි බොහෝ විට නිදහස කියලා හඳුන්වන්නේ ලේ සැලවීමකින් තොරව ලබාගත් නිදහසක් ලෙසයි. ඇත්තෙන්ම ඒක එහෙමද? 1948 පෙබ්‍රවාරි මාසේ 4 වෙනිදා බ්‍රිතාන්‍ය දජයේ පහත හෙලා සිංහල දජයේ සීමෙන් සංකේතවත් වුණු නිදහස හුදෙක් ඒ අවස්ථාවට සීමා වූ කේවල සංසිද්ධියක් නොවේ. නිදහස ලැබීම දීර්ඝ කාලයක් මුළුල්ලේ රටවැසියන් විසින් ලේ හෙලා කරන ලද අරගල සමූහයක ප්‍රතිඵලයක් බව සමහර විට අපට මතක් වෙන්නේ නැහැ. 1815 බ්‍රිතාන්‍ය සමග අත්සන් කරන ලද උඩරට ගිවිසුමෙන් අපි ශ්‍රී ලංකාව සම්පූර්ණ වශයෙන්ම බ්‍රිතාන්‍යයට පවර දුන්නා. නමුත් වැඩි කල මැත්තෙන් අපේ උඩරට නායකින්ට වැටහුණා බ්‍රිතාන්‍යයන් පොරොන්දු ඉටු නොකරන බව. අවුරුදු 3ක් ගිය තැන, ඒ කියන්නේ 1818 දී බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ඌව වෙල්ලස්සේ කැරැල්ලක් ඇති වුණේ ඒ නිසයි. කැප්පෙටිපොළ දිසාවගේ නායකත්වයෙන් ඇරඹුණු මෙම කැරැල්ල බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඉතා දරුණු ලෙස මර්ධනය කරන ලැබුවා. එහෙම වුණත් බ්‍රිතාන්‍යයන්ගේ අකටයුතුකම් දරා ගැනීමට බැරි තැන නැවතත් 1848 දී මාතලේ කැරැල්ල ලෙස හඳුන ලැබූ ජනතා නැගී සිටීම සිද්ධ වුණා. ගොංගාලියගොඩ බණ්ඩ පුරං අපුසා කුඩාපළ හාමුදුරුවන්ගේ නායකත්වයෙන් ඇරඹුණු මේ කැරැල්ල ක්‍රූර ලෙස මර්ධනය කරන ලැබුවා. කැරැල්ලට නායකත්වය දුන් සියලු දෙනාව මරා දමනු ලැබුවා. අපේ රට බ්‍රිතාන්‍ය පාලනයේ නිදහස් කර ගැනීමේ ආරම්භක අරගලයන් ලේන් තෙත්තුන අරගලයන් විදිහට සලකන්න ඕන. ඉන්පසු බ්‍රිතාන්‍යයන් විසින් මුඩු බිම් පනත ආදිය මගින් ලාංකේය ජනතාව තම පාරම්පරික උරුම ඉඩම්වලින් එලවා දමා කෝපි වැවීමට ඒ ඉඩම් අත්පත් කරගෙන බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ට ලබා දුන්නා. ඒ අකටයුතුකම් වලට එරෙහි වූ ජනතාව දැඩි දඬුවම් විඳින්නට සිද්ධ වුණා. ඒ නිසා අප 1948 දී ලැබූ නිදහස ලේ බිඳක්වත් නොසෙල්වා ලැබූ නිදහසක් නොවෙයි. කාලයක් තිස්සේ ලේ දහඩිය කඳුළු හෙලා දිවි පුදා ගත් නිදහසක්.
කන්ද උඩරට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ලා කුරු යට මගේ රට යටපත් කළා. කන්ද උඩරට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ලා කුරු යට මගේ රට යටපත් කළා. උතුම් දළදා හිමි රකින්නට උණුත් කැප වෙන බව කියා ජීවිසුමේ පස් වනවා ගන්තිය පෙනි පෙනිම වැලලී ගියා. පරසිරිත් ගත් අයට සැලකිලි හෙල සිරිත් පල්ලට ගියා. එක්ඹ අත්සන් තබපු අයටත් විපත්තිය තේරුම් ගියා. සුදු කිරීටය කරපු කෙනකිලි කම්වලට හිත දැඩි වුණා. කන්ද පාමුල ඊට එරෙහිව වැතුණු උණුසුම වැ දීපුනා වෙල්ලස්සටින් තැන්න තැන තැන වීර දරු කැල රැස්ගුණා නැගුණු රණබෙර නාදනු සිහ ධජය සුලගේ ලෙල වුණා කිවුලෙ ගෙදර මොහොට්ටාල හිමි ඉහගම රතන පාල පෙරමුණ ගන්තයි උදාර එල්ලස්සෙන් නැගුණු ගින්න සැනකින් වැඩ පවත්තන්න සුද්ද එවපු කැප්පෙටි පොල නිලමෙ හැරුණේ රත රකින්න කැම්පෙටි පොල නිලමෙ හැරුණේ රට රකින්න කැලේ කොලේ ජල දුර්ගෙන් පරුහි සර වැහි වැත්සා ලොව හොල්ලපු සුදු සේනා වෙල්ලත් සෙදි පසු වැත්සා ගහට විපත ගහම වේය හටනේ රහස් පිට දුන්නා එක් නැලි ගොඩ මොල්ලි ගොඩලා සුද්දට යලි පන දුන්නා යනු පිරිමි හරකබාන දුටු දුටු තන වෙඩි තිප්පා කෙත්වදු ටික අඩු කොටු ටික උන්න විදිින් ගිනි තිප්පා
එක්දස් නම්සය හතලිස් අටේ පෙවරවාරි හතර වෙනිදා ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩීඑස් සේනානායක මහතා විසින් ගාලු මෝදර අභියසදී ශ්‍රී ලංකා ජාතික ධජය එසවීමෙන් නිදහස ලැබීම සංකේතවත් කරනු ලැබුවා. බ්‍රිතාන්‍ය මහරජන වෙනුවෙන් ක්ලෝස්ටර්හි ආදිපාදවරයා මේ උල්ලට සහභාගී වුණා. ජාතිය අමතමින් කතාවක් කළ සේනානායක අගමැතිතුමා මෙහෙම කිව්වා.
විදහස් ආරක්ෂා කරන පිළිතුර අපේ මුතුමිත්ත ධර්මයේ ජීවිතයේ පිළිතුර ආරක්ෂා කරගන්න බලාපොරොත්තු ලංකාව ඉතිපේ ගන්නට පිළිතුර ඒ ආරක්ෂාව ප්‍රවේශම් කරන්න බලනිසා ඉදිරියට දීපේට අපේ ලංකාව පාවාදී පිළිතුර ඒ පාවාදී මේ අයුරු ගානුව පත්තේ ආරෝහිය අපේ ලංකාව ලාංකික ජීවිතය ධර්මී පැත්තකටම අපේ ජනතාවම දෙවියන් සම්පූර්ණ දෙවි මේ අපට ලැබෙන නිදහස අභිවෘද්ධි මුන්දමන් ඒ නිදහසේ බලාපොරොත්තු වෙනවාද කියලා අපි සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ නිදහසක් වෙනවා කියන්නේ ඒ රටේ ඉන්නේ කියලා කියන්නේ දුක අඩු කර සතුට කරන් කර මාර්ග පලක්කවලුනේ ඒකට කෙරුවලු අපු
මීරිගම බෝතලේ වලව්වේ ලොක්කා වුණත් ඩීඑස් සේනානායක මහතා ගැමික් නිදහස් ලංකාවේ පළමුණු අග්‍රාමාත්‍යවරයා වුණත් ඔහුගේ ගැමිකම එහෙමම තිබුණා. ඔහුගේ නිදහස්තා පණිවිඩය ඇහෙන විට ඔබට ඒ බව පසක් වෙන්නට ඇති ගියා අපි හිතනවා. එතුමා මින්නියනි ජනපදයට ගිහින් හිටන් ගැමියන් නමතා කළ කතාවක් ඔබට ඇහෙන්නට සලස්වන්න ඕනෙමයි කියලා මට හිතුණා. ඔහුගේ ගැමි සිංහලය ගැන අදහසක් ඔබට ඇති කරවන්න.
තමුන්නාසලර මං කියන්න කැමති ඒ උදවිය ලංකා මේ පැත්තට ඇවිත් හිටම් ඒ ගණන් ලැබුණේ මොකද්ද? සේරම එලිකර ගන්නට රුපියල් 30 හිටම් 55 විතරක් ලැබුණේ. අද මේ නියර්වල් බඳින්ට රුපියල් 7000 සිරා 15 වෙනකල් ලැබුණේ. ගියක් කරගත ගන්නට ලැබුණේ රුපියල් 85යි. ඒවා සේරම තමුන්ගේ වීරියෙන් ගුණ කකා තමුන්ගේ දරුව මරු කවුරුවත් නැතුවත් තනියම මාර්ගල item ක්‍රියා කරන්න තිබුණා. ඒ ක්‍රියා කරන වෙලාවේදී කොයිතරම් ක්‍රියාර කෙරුවද කියන එක තමුන්නාසලා කල්පනා කරලා බලපුවම තමුන්නාසලාට පෙනේ. කොයිතරම් උතුම් සේවයකට ඒගොල්ලෝ යෙදුණාද කියලා හිතා. මාතෘණි මේක ආරම්භ කරපු වෙලාවේදී දැන් නම් තමුන්නාසලා හොඳටම දන්නවා ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් කොයිතරම් උදව් කරනවද කියලා හිතා. ඒකට මොකද ඒ කාලයේදී ඉංජිනේරු දෙපාර්තමේන්තුවත් විරුද්ධ වෙලා හිටම් මින්නේරි ගොයිපලක මින්නේරියේ තියෙන බව කිස් කරලා හිටම් අවුරුද්දක මේ මිනිස්සු දුක් විඳින්න හේතු වුණා. මම ඒගොල්ලන්ට හිටම් කිව්වා මෙතෙන්දී අපි ජාති සේවයක් කටයුතු කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. මේ උඹලාට මේ සේවය වෙන එකට ඊර්ෂ්‍යාවෙන් මේ කටයුතු කරන්නේ කොහොම නමුත් මා එක්ක හිටින් ඉట్లా හිටම් මේක කටයුතු කරලා හිටා කරුවොත් මේක අපි ජාති සේවයක් කරන එකයි කියලා හිටම් කියපුවාම ඒ සියලු දෙනා කිව්වා බඩිකින්නේවත් ඉඳලා හිටගම කටයුතු කරනවායි කියලා හිටා. ඒක නිසා මේ දැන් ඉන්න රොඩු ටික වෙන්න පුළුවනි ශරීර දිහා බැලුවොත් ඒකට මොකද ජාතික වීරයෝ ජාතිය නගවපු ආර්ථික තත්ත්වය දිනු කරන්න තේදුණු තමුන්නාසලා කවුරුත් මෙතන සැප ඉන්න වෙලාවේදී මල් පූජා කරන් තැන ඒගොල්ලන් මතක් කරගෙන මේ තරම් සේවයක් කරුවයි කියලා හිතර අරගෙන ඒ වෙලාවේදී කිව්වේ නැහැ කොයි වෙලාවකවත් මං ආ වෙලාවකට මේක ඕනයි කියපුවා මෙහෙම කරමු කියපුවාම ලැස්තුනේ කරන්තු කියලා හිතා. ඒ වෙලාවේදී මම මෙතෙන් දිමෙද හිනන් හම්බේන අවුදවිය කියන්නේ නැහැ මට මගේ බට මේක ඕනයි අර කෝනයි කියලා හිතා. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද අපෙන් මොනවද ජාති සේවයට ඕනේ ජාති සේවය කරන්ට ලැස්ත වෙලා නම් කටයුතු කරපු නිසා තමයි මේ තරම් උඩට කටයුතු කරන්නේ දුනේ. තමුන්නාසලා කල්පනා කරලා බලන්ට ඒ වෙලාවේදී ඒ මහත්තුරුන්ට විතරක් නෙවෙයි වෙන කතා මේ කටයුතු කරන මටවත් මං ඇමති කෙනෙක් වුණාට මොකද වෙන කතා මට මෙතෙන්ට ආවම ඉන්ජිනේරු බංගලාවෙනුත් තානම් කොල්ලට මාවෙලෙව්වා. ඒ විදිහටයි කටයුතු ඇදුනේ. ඒවා තේරම අපි දුක් විඳලා ඉතින් මාංශු වෙලා අපි කටයුතු කරමු මේ තරම් විශාල ව්‍යාපාරයකට හේතු වුණා. මාතෘණි තමුන්නාසල හිතර ගන්න ඕන අපේ ජාතියේ විදහසනන් ලැබිලා තියෙන්නේ අපේ තත්වයේ බොහොම අපේ ආශාවට වැඩිය අඩුයි. ඒකට මොකද මේ රට සාස්ත්‍රීය රට අපේ ඉන්න මනුෂ්‍ය වාසනාවන්ත ගුණවන්ත වීරියවන්ත උදවිය අවුරුදු 400 ගානක් අපේ උරුමේ නැති වෙලා තිබුණාට මොකද අපේ උරුමේ ආයෙත් ලැබිලා තියෙන නිසා ඒ උරුමේ සම්පූර්ණ ප්‍රයෝජනේ ගන්න නම් තමුන්නාසලා සියලු දෙනාගේ වීරියෙන් මේ තරම් ප්‍රයෝජන ගැතුණයි කියලා හිතන් පිතා ගන්නවා නම් තමුන්නාසලා මං ඉල්ලන්නේ තමුන්නාසලා කල්පනා කරන්ට පුජ්‍යලික වශයෙන් නෙවෙයි දැන් මං තමුන්නාසලාගෙන් ඉල්ලන්නේ වෙන එකක් නෙවෙයි මා සමග අපි සමග මේ සියලු දෙනා මෙත්ත වෙලා හිටම් අපේ ජාතිය නගන්ට සියලු වැඩවලටම යෙදලා හිටම් ක්‍රියා කරමු කියලා හිටම්
ඩියේ සේනනායක මහතාගේ ගැමි සිංහල උච්චාරණයට ඔබ හිනා වෙනවද? මට නම් මේ අවුරුදු 70ක් පැරණි කතාව ගීතයක් වගේ මිහිරි. අද සමහර අය ගැමි උච්චාරණයන්ට උපහාසයෙන් හිනා වෙන බව ඔබ දන්නවා ඇති. එහෙම උපහාසයෙන් නැත්නම් අපහාසයෙන් හිනා වෙන අය එක්ක සිංහල ගැමියන් අඳුරන්නේ නැහැ. නැත්නම් ගමේ සිංහල දන්නේ නැහැ. කවුරු මොනවා කිව්වත් උපහාස කළත් සිංහල කතා කරනකොට හිටන් නොකියන අය ඉන්නවද? ජන්ම භූමියෙන් ඔබට කතා කරනකොට හිටන් අපිට එහෙම කියවෙනවනේ ආයිබෝන්. මමත් මේ කතාවට හිනා වෙනවා. හැබැයි ඒ හිනා වෙන්නේ ඩී.එස්. සේනනායක මහතා කෙරෙහි උපහාසයෙන්වත් අපහාසයෙන්වත් නෙමෙයි. මේ සිංහල ගැමියා අපේ රටේ පළමුවන අගමැති වෙලා මින්නේරියේ ගැමියන් නමතා ගැමි වහරින් කරන කතාවේ අපූර්වත්වය නිසා ඉන් ජනිත වෙන චිත්තානන්දය නිසා පසුගිය 8 වෙනිදා අපි මවුන්ට් ඇල්බර්ට් ශාලාවේදී පවත්වපු නිදහස් සමර උළෙලේදී කතා කරපු ගරු මයිකල් වුඩ් මන්ත්‍රීතුමා හිටන් ඩී.එස්. සේනනායක අගමැතිතුමා ගැන සඳහන් කළේ බොහොම ගෞරවයෙන්. සමහර විට ඔබ අහලා ඇති මගතොටේදී කෙනෙක් මුණ ගැහුණාම කොහොමද පවුල එහෙම හොඳින් ඉන්නව ඇති නේද කියලා ගමේ අය අහනවා. ඒ ගමේ භාෂාව මේ පවුල කිව්වේ භාර්යාවට. ඒකට සමහරු පිළිතුරු දෙනවා පවුල පන්සලට බාර දුන්නානේ කියලා. භාර්යාව පන්සලට බාර දෙන්නේ ඇයි? ඔබත් සමහර විට පවුල පන්සලට බාර දීපු අවස්ථා ඇති. වාග්විද්‍යාඥ ජේබී දිසානායක ශූරීන්ගෙන් මේ ගැන එක්තරා වැඩසටහනකදී ප්‍රශ්න කළා. ජේබී ශූරීන් කිව්වා, පවුල පන්සලට බාර දෙන්නේ නැත්නම් වෙන කාට දෙන්නද කියලා. කවුද මේ පවුල? පවුල කියන්නේ පාංශුකූලයට. මරණයකදී හාමුදුරන්ට පිළිගන්නන මතක වස්ත්‍රයට. ඉතින් පවුල පන්සලට බාර දෙන්නේ නැත්නම් වෙන කාට දෙන්නද? ඔන්න ඔහොමයි අපේ ගමේ සිංහල. ටයිකෝඩ් දැම්ම වුණත් ඩී.එස්. සේනානායක මහතා අපූර්ව සිංහල ගැමියෙක්. අද වේදිකාවල බෙරිහන් දෙන ටයිකෝඩ් දාන ඇතැම් පුද්ගලයන්ගේ කතාවලට කන් දීලා හිටන් මේ අව්‍යාජ ගැමියාගේ කතාවට කන් දුන්නාම ඔබේ මුවගට නිසැකවම දයාන්විත සිනහාවක් නැගෙනවා ඇති නේද? නිදහස සමරන මේ වෙලාවේදී ඩී.එස්. සේනානායක නම් වූ ඒ අපූර්ව ගැමියා ගැන මෙහෙම සටහනක් තැබීම එතුමාට කරන ගෞරවයක් වශයෙන් කරන ලද්දක්.
අදහස් නම් පවුවෙන් රෝකන් කැවැලි වලට නොබේ ඥාන නිවහල් වී දියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොයිනෝ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා නිර්මල ජල ධාරාව තල්කයේ සිඳි ගිලි නොගිලේ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ පසුනු බසින වීරිය පිරිපුන් බව දෙසට දැත විදහා සදාදිවුණුවන සිතිවිලි උදෙසා කම් කටයුතු උදෙසා ඉදිරිය වෙත ඔබමා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ මතු අදහස් නම් පවුල් නොකර කැබලි වලට නොබෙලි ජියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොයිනෝ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
ඔබගේ සවන් දෙමින් සිටින්නේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සතියේ සෑම වදා දවකම ප්ලැනට් FM 104.6 ගුවන්තරංගයේ ඔස්සේ ගුවනට මුසු කෙරෙන ජන්ම භූමි සතියේ සාර සංග්‍රහයටයි. ඔබට දැනුම විනෝදය සමග රටතොට තොරතුරු රැගෙන එන ජන්ම භූමි වැඩසටහන බදාදා දිනවල රාත්‍රී 8:15 සිට පුරා පැයක කාලයක් විකාශනය කෙරෙන බව ඔබ දන්නවා ඇති. ඒ වගේම මෙම වැඩසටහන පුරා මාසයක් මුළුල්ලේ www.planetaudio.org ඇලෙයිරක් ජන්ම භූමි වෙබ් අඩවියේ රඳවා තිබෙන නිසා ඒ කාලය තුළ ඊට සවන් දීමට හෝ ඩවුන්ලෝඩ් කර ගැනීමටත් ඔබට පුළුවන්.
Yeah.
අපේ නිදහසේ තවත් පැත්තක් ගැන කතා කරන්න. අපේ උරුමයක් වූ සිංහල නූර්ති කලාව ගැන කතා කරන්න. සිංහල නූර්ති කලාව ගැන නැත්තම් නූර්ති කලාවට කරන ලද සේවය ගැන කතා කරනකොට ඉතිහාසයේ රන් කුරුණ ලියවන විශිෂ්ටයන් තිදෙනෙකු ඉන්නවා. ඒ තමයි 1852 1921 කාලයේ සිටි ඩොන් බස්තියන්, 1857 සිට 1922 කාලයේ ජීවත් වූ නීතිඥ ජෝන් ද සිල්වා සහ 1878 සිට 1944 දක්වා සිටි චාල්ස් ඩයස්. මේ තුන්දෙනා ගැන විශේෂයෙන් ජෝන් සිල්වා ගැන නොදන්න සිංහල රසිකයෙක් නැහැ. ශ්‍රී ලංකාවේ නූර්ති කලාව නැංවීමට ජෝන් ද සිල්වා විසින් ඉටු කරන ලද අනුපමේය මෙහෙය ගැන විශේෂයෙන් කෙටි සටහනක් තිබීමට අපි කල්පනා කළේ ඔහු අභාව ප්‍රාප්ත වෙලා පසුගිය ජනවාරි 22 අවුරුදු 98ක් පිරීම නිමිත්තෙන්. එය ඉතාම කාලීච දෙයක් බව හැඟුණ නිසා ඔබ කලින් ඇසූ දන්නෝ බුදුන්ගේ ගීතේ 1923 ජෝන් ද සිල්වා සූරීන් විසින් වේදිකා ගත කරන ලද සිරිසඟ වූ නාට්‍යයන ඉතා ජනප්‍රිය, ඒ වගේම නොයෙකුත් ගායකයින් විසින් ගායනා කර ඇති ගීතයක්. එහි ජනප්‍රියතාවේ දිනින් දින ඉහළ යනු මිස අඩුවීමක් නැහැ. නූර්ති යන වචනය සඳහන් කරන විට නාට්‍ය නාඩගම් යන වචනත් ඔබේ මතකයට එනවා ඇති. ඒ ගැන කතා කරන්න කලින් මේ ජනප්‍රිය නූර්ති ගීය විඳිමු. මේක ජෝන් ද සිල්වා විසින් 1906 දී වේදිකාගත කරන ලද ශ්‍රී වික්‍රම නාට්‍යයෙන්. මාගේ ශ්‍රී ලංකා භාරී,
මාගේ ශ්‍රී ලංකා භාරී මහේසිකාවෙනි, තී මත නෙපාල් වියේ
අපේ නාට්‍ය කලාවේ පරිණාමය ගත්තොත් ඉස්සර වෙලාම එන්නේ නාඩගම් සම්ප්‍රදාය, දෙවනුව නූර්ති, ඉන් පසු අද පවතින තාත්වික නාට්‍ය සම්ප්‍රදාය. නාඩගම් කලාව නූර්තියට වඩා බෙහෙවින්ම පැරණි. නූර්ති සහ නාඩගම් අතර වෙනස්කම් කීපයක් තිබෙනවා. ප්‍රධාන වෙනස තමයි නාඩගම් වල සිටින පොතේ ගුරා, ඒ කියන්නේ නාටකයේ කතාව සහ චරිත ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දෙන ප්‍රධාන චරිතය නූර්තිවල නොමැති වීම. නාඩගම් සම්ප්‍රදායට අයත් ශ්‍රී ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය නාටක දෙක පිළිබඳව ඔබ දන්නවා ඇති. ඒ තමයි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ සහ සිංහබාහු. මේ නාටකම් දෙකේදී පොතේ ගුරා නාටකයේ මෙහෙවන ආකාරය බලන්න.
ළමා කලකිට පුරා සිත්තර උගනිනේ එමා බැඳ ගුරුගේ සිත අරදවා අන් සිසුනේ නිමාකර සව් කලා රජකමද ලබමිනේ දුමාකර නෙත් බලවු මනමි කුමරු පැමිණේ.
ඒ තමයි මනමේ නාටකයේදී පොතේගුරා විසින් මනමේ කුමාරයාව ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දුන් හැටි. ජෝන් ද සිල්වා මේ සම්ප්‍රදායෙන් බැහැර යමින් යුරෝපීය නාට්‍ය කලාවේ සම්ප්‍රදායන් අනුගමනය කරමින් එසේම භාරතයේ ඉපැරණි සංස්කෘත නාට්‍යවල සංගීතයේ එන නවනළු රස ඇතුළත් උත්තර ಭಾರತೀಯ සංගීත සම්ප්‍රදාය තම නූර්තිවලට ඇතුළත් කරමින් තම නාට්‍ය කලාව ගොඩනැංවීමට කටයුතු කළා. ඔබ සමහර විට අහලා ඇති පුරාතන ඉන්දියාවේ නාට්‍ය කලාව ඉතාම දියුණුව පැවති බව. පුරාණ ಭಾರತೀಯ පණිවරුන් නාට්‍ය හැඳින්වුවේ දෘශ්‍ය කාව්‍ය නමින්. මේ දෘශ්‍ය කාව්‍ය ඇත්තෙන්ම නාඩගම් සම්ප්‍රදාය නාට්‍යයයි. ඉන්නනතුරුව එළඹෙන නාට්‍ය යුගය තමයි නූර්ති යුගය වෙන්නේ.
ඉන්දියාවේ පාර්සි නාට්‍ය කණ්ඩායම් ශ්‍රී ලංකාවට ඇවිත් හින්දුස්ථානි සංගීත නාටක විශේෂයක් මෙහි රඟ දැක්වුවා. ඒවා පූර්වාදර්ශයට ගනිමින් තැනු සිංහල නාටක විශේෂයක් හැටියටයි නූර්ති හැඳින්වෙන්නේ. හැබැයි මේ නාට්‍ය ක්‍රමයේ පුරෝගාමීක වූ බලිවාලා ඇතුළු පිරිසකගේ මෙම නාට්‍ය වර්ගය භාරතීය හා යුරෝපීය නාට්‍ය සම්ප්‍රදායන්ගේ සංකර වීමක් ලෙසයි විචාරකයන් දක්වන්නේ. පාර්සි නාට්‍ය උසස් නාට්‍ය සම්ප්‍රදායක් ලෙස ඔවුන් සලකන්නේ නැහැ. කෙසේ නමුත් ජෝන් ද සිල්වා ආභාෂය ලැබුවේ මේ පාර්සි බලිවාලා සම්ප්‍රදායන් බව පැහැදිලි. මෙහි සමාරම්භකයා වූයේ සීදොන් බස්තියන්. තමන්ගේ නාටක හැඳින්වීම සඳහා ඔහු යෙදුවේ සංස්කෘත භාෂාවේ නැටුම යන අර්ථය දෙන නෘත්‍ය යන පදයයි. ඔහු තමන්ගේ නාටක නාඩගම් සම්ප්‍රදායන් වෙනස් කර දැක්වීමට මෙම පාරිභාෂික පදය භාවිතා කරන්නට ඇතැයි කියලයි විද්වතුන් කියන්නේ. කොහොම වුණත් ජෝන් ද සිල්වාගේ නාටක නූර්ති බවට පත් උනේ ඔන්න ඔය නෘත්‍ය යන පදේනොයි. දැන් අපි රාමායනයේ නෘත්‍යේ නැත්නම් නූර්තියේ එන ගීයක් රසවිඳ බලමු.
Sa sa mere mama mama
නීතිඥ ජෝන් ද සිල්වා, එහෙම නැත්නම් මාකලන්දාවගේ ජෝන් ද සිල්වා 1857 ජනවාරි 13 වෙනිදා කෝට්ටේ තෙලඹුගහවත්ත නැමැති ගමේදී උපත ලැබුවා. ඔහුගේ පියා මාකලන්දාවගේ දොන් බැස්ටියන් ද සිල්වා, මව නාවල දොන් මනුවෙල්ගේ දොන් ඉසබිලා හාමිනේ, ප්‍රකට පැවිදි පඬිවරයෙකු බත්තරමුල්ලේ ශ්‍රී සුභූති හිමියන් ජෝන් ද සිල්වාගේ ඥාති සහෝදරයෙක්. ජෝන් ද සිල්වා මූලික අධ්‍යාපනය ලැබුවේ කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයෙන්. වැඩිදුර අධ්‍යාපනය සඳහා එවක කොළඹ අකඩමිය නමින් හැඳින්වුණු රාජකීය විද්‍යාලයට ඇතුළු වූ ඔහු එතැනින් ගුරුවරුන් පුහුණු කිරීම සඳහා කොළඹ පිහිටා තිබුණු නෝමල් විද්‍යාලයට බැඳුණා. ඔහුට බටුවන් තුඩාවේ ශ්‍රී දේවරක්ෂිත පඬිතුමා, ජෝයන් පෙරේරා, පණ්ඩිත හෙන්රි පෙරේරා, ශාස්ත්‍රාචාර්ය ජෝර්ජ් ටොඩ් වැනි පඬිවරුන් ඇසුරට ලැබුණේ මේ ස්ථානවලදී. වයස 29 ගුරු වෘත්තියට පිවිසි ජෝන් ද සිල්වා කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ සහ වෙස්ලි විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස කලක් සේවය කළා. මේ කාලයේ ඔහු ලක්මිනි පහන, කවට තිලක ආදී පුවත්පත්වලට ලිපි සම්පාදනය කරන්න පටන් ගත්තා. ඔහුගේ කුළුඳුල් සාහිත්‍ය කෘතිය වූයේ 1879 ලියා පළ කළ කවුගෙල දම නොහොත් ජෝනස් දිවස් ප්‍රසාදීගේ කතාව නැමැති කවිපෙළයි. 1882 A Compendium of the History of Ceylon නමින් ඉතිහාස පොතකුත් ජෝන් ද සිල්වා විසින් ලියා පළ කරනු ලැබුවා.
1886 සිලෝන් ඔරියන්ටල් ඩ්‍රමටික් කම්පනි ලිමිටඩ් නම් වූ සමාගම පිහිට වූ ජෝන් ද සිල්වා 1886 ජොනි 5 වනදා රාමායනේ වේදිකාගත කරද්දී ඔහුගේ විරුද්ධකාරයන් ඒ නාටකයේ වේදිකාගත කළ ශාලාවට ගිනි තැබුවා. මෙම ගින්න හේතු කොටගෙන සමාගම සතු ඇඳුම් පැළඳුම්, සිතුවම් සහිත පසුබිම් තිර, රංග භාණ්ඩ ආදී සියල්ල විනාශ වී ගියා. ඒ එක්කම ඔහුගේ නාට්‍ය ව්‍යාපාරය ඇන හිටියා. ජෝන් ද සිල්වා මේ නිසා හටගත් කම්පාව තුනි කරගත්තේ ගිනි හටන හෙවත් පුෂ්ප ශාලාවට හනුමාගේ පැමිණීම නැමැති නාටකය රචනා කිරීමෙන්. ඒ නාටකය ලිවීමේ පරමාර්ථය ඔහු සඳහන් කළේ මෙන්න මෙහෙමයි. සීමා සහිත පූර්වදිග ලංකා නාටක සමාගම විසින් රාමායනය නැමැති ලෝක ප්‍රසිද්ධ කතාව කොළඹ පිටකොටුවේ පුෂ්ප ශාලාවෙහි නටන කල ඊට ඊර්ෂ්‍යාවෙන් කිපුණා වූ සඳට බුරණ සුනකයින් බඳු වෙලහීන නොහික්මුණු ජඩ ජනයා විසින් එම සමාගම නැතිකර දමන අටින් තිබ්බ ගින්න ආරම්භයා මෙම ගිනි හටන කරන ලදී. දැන් අපි රාමායන නාටකයේ මේ ගීයට සවන් දී බලමු.
පත්මේ කිපේන මූණ සඳ මූණ
මීළඟට ජෝන් ද සිල්වා නාට්‍ය රචනා කීපයක් ලිව්වා. 1886 දී නලරාජ චරිතයේද, 1888 දී දස්කොන් නාටකය, පරාභව නාටකය ආදිය ඉන් කීපයක්. මේ අතර නීති විද්‍යාලයට බැඳුණු ජෝන් ද සිල්වා 1890 සිට නීතිඥවරයෙකු ලෙස සේවය කරන්න පටන් ගත්තා. ඔහුගේ නාට්‍ය ජීවිතයේ දීප්තිමත් යුගය ආරම්භෙන්නේ 1903 මැයි 3 වෙනිදා සිරිසංගබෝ චරිතයේ රඟ දැක්වීමත් සමගයි. මෙම නාටක නිෂ්පාදනය කරන ලද්දේ ඔහු විසින් පිහිටුවා ගන්නා ලද ආර්ය සුබෝධ නාට්‍ය සභාව වෙනුවෙන්. මේ වන විට ඔහු කතෝලික ආගම අතහැර බුද්ධ ආගම වැළඳගෙන සිටියා. ඒ ආභාෂයත් ඔහුට ලැබෙන්න ඇති. ඔහුගේ නූර්ති කලාවේ ආරම්භය 70 වසරෙන්ම ආරම්භෙන්නේ පරාභව නාටකයේ වේදිකාගත කිරීමෙන් පසුවයි. මේ බටහිරට ගැති වූ ඉහළ පන්තිය සමාජයේ උපහාසයට ලක් කරමින් නිෂ්පාදනය වූ නාටකයක්. ඒ යුගයේ පියදාස සිරිසේන වැනි දේශප්‍රේමීන් තම සාහිත්‍ය කෘති තුළින් ඉටු කරන්නට තැත් කළ සමාජ මෙහෙවර ජෝන් ද සිල්වා තම නාටක තුළින් කරන්නට ගත් උත්සාහයක් තමයි පරාභව නාටකය. ඒ කියන්නේ සිංහල ජනතාව තුළ ජාතිකාභිමානය නංවාලීම ඔහුගේ පරමාර්ථය වුණා. ඔහු විසින් රචනා කරන ලදුව වේදිකාගත කරනු නූර්ති සම්භාරයේ සිරිසංගබෝ, ශ්‍රී වික්‍රම, වෙස්සන්තර හා රාමායනය වැනි නාටක අදත් නාටක ඉතිහාසයේ දිදුලන තරු ලෙසින් පවතිනවා. විශේෂයෙන්ම මෙම නාටකවල අඩංගු වූ ගීත සිංහල ගීත කලාවේ මිනි මුතු බව කීවොත් නිවැරදි. රත්නාවලී නාටකයේ එන මේ ගීය ඔබේ රසවින්දනයට අපි දැන් ඉදිරිපත් කරන්න සූදානම්.
මදනගෙ මගුලට රටතොට වාසී ජීති ഘോഷාකරන්නෝ මදනගෙ මගුලට රටතොට වාසී ජීති ഘോഷාකරන්නෝ ඊච බූපල් දෝසේ ප්‍රීති විගින්නල් දන් ඊච බූපල් දෝසේ ප්‍රීති විගින්නල් දන් මදනගෙ මගුලට රටතොට වාසී ජීති ഘോഷාකරන්නෝ මදනගෙ මගුලට රටතොට වාසී ප්‍රීති ഘോഷාකරන්නෝ මල් මදාගේ රූරගත් දූපතින්දා මල් තරා මල් මදාගේ රූරගත් දූපතින්දා ආරංග මන්ත්‍රිගාමින් ආරංග මන්ත්‍රිගාමින් ඉක්මනින් යන්නේ මී මං ඉක්මනින් යන්නේ මී මං මදනගේ මගුලට රටතොට වාසී ප්‍රීති ഘോഷා කරන්නෝ මදනගේ මගුලට රටතොට වාසී
ජෝන් ද සිල්වා ශූරින් අතින් ලියවුණු නිපදවුණු නූර්ති සංඛ්‍යාව 42ක් දේවානම්පියතිස්ස 1914 දී, විහාර මහදේවී දුටුගැමුණු 1916 දී, සකුන්තලා උත්තර රාම චරිතය, නාගානන්ද රත්නාවලී ඇතුළු නාටක ඉතාම ජනප්‍රිය ඒවායින් කීපයක්. මේ රත්නාවලී නාටකයේ ගීයක් ජෝන් ද සිල්වා ශූරින්ගේ නූර්ති සියල්ලම වාගේ ඓතිහාසික හා ආගමික පසුබිමක් සහිත වස්තු බීජයන් පදනම් කරගත් ඒවා. ඔහුගේ නූර්තිවල නම් දිහා බැලූ පමණින්ම ඒ බව වටහා ගන්නත් පුළුවන්.
මද මන්රේ නම් විසෝගේ යඥාව ගෝය වේගේ නෙක චණ්ඩ ව්‍යාග ආදී උන්නත් හිමාල දේශේ නෙක චණ්ඩ ව්‍යාග හිමාල දේශේ
සන්තර නාටකයේ එන ඒ ගීතය ඉතාම ලයාන්විත ඒ වගේම ශාස්ත්‍රීය ගීතයක් වෙනවා. ජෝන්ද සිල්වාගේ නාටකවල සංගීතය ගැන බොහොමයක් විචාරකයෝ ප්‍රශංසාමුඛයෙන් කතා කරනවා. ඔහුගේ නූර්තිවලට විශ්වනාත් ලව්ජි නමැති ඉන්දියානු සංගීතඥයා තමයි සංගීතය සැපයුවේ. විශ්වනාත්ගේ මధుර තනු විශේෂයෙන් පැසසුමට ලක් වී තිබෙනවා. 1903 සිට 1909 දක්වා ජෝන්ද සිල්වා රචනා කළ සෑම නාටකයකටම වාගේ ගීතණු සම්පාදනය කළේ විශ්වනාත් ලව්ජි. එනම් සිරිසංගබෝ චරිතය, රාමායනය, ශකුන්තලා, උත්තර රාම චරිතය, ශ්‍රී වික්‍රම, රත්නාවලි ආදී නාටක. දුටුගැමුණු නාටකයේ මේ ගීය අදත් කොතරම් ජනප්‍රියදැයි ඔබට මුල් පදයේ ඇසූ සැනින්ම දැනේවි.
පාත්ම ඕලුවාදි නොයෙක පුෂ්පයෙන් සැරි සුවඳ පාත්ම ඕලුවාදි නොයෙක පුෂ්පයෙන් සැරි සරණ හංස සේරු බොම ඔකුණු සීත පැන් Oh, no, no, no.
සම්සි 22 දෙසැම්බරේ දවසක මුහුදේ නෑමට ගොස් කකුල ගලක හැපීම නිසා හටගත් සුළු තුවාලයක් ඔඩු දිවීම හේතු කොටගෙන ලෙඩ ඇඳට වැටුණ ජෝන් ද සිල්වා 1922 ජනවාරි 22 වෙනිදා කොළඹ බුලස්පාරේ RL ස්පිටල් දොස්තර මහතාගේ පෞද්ගලික රෝහලේදී අභාව ප්‍රාප්ත වුණා. මේ යනකොට ජෝන් ද සිල්වාගේ වයස අවුරුදු 66. සිංහල ෂේක්ස්පියර්, ලංකා කාලිදාස, සිංහල නාට්‍ය පියා යනාදී විරුදාවලින්ගෙන් තිදුන්ලත් ජෝන් ද සිල්වා සිංහල නාට්‍ය ශාස්ත්‍රයේ අමරණීය කලාකරුවෙකු ලෙස රසික හදවත් තුළ සදා රැඳී සිටිනු ඇත. ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා විසින් ටවර් හෝල් රඟහල ජෝන් ද සිල්වා සමරු රඟහල ලෙස නම් කරන ලද්දේ ඔහුට කරන ලද උපහාරයක් ලෙසයි.
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සතියේ සෑම බදාදාවකම FM 104.6 තරංගය ඔස්සේ ගුණට මුසු කෙරෙන ජන්මභූමි සාර සංග්‍රහයටයි. නූර්තිගී ඉදිරිපත් කිරීමේදී අපි හැකිතාක් දුරට උත්සාහ කළා ඒවායේ මුල් ගීතම ඔබට ලබා දෙන්න. නූතන ගායක ගායිකාවන් විසින් නැවත ගායනා කරනු ලබන එම නූර්ති ගීත සොයා ගැනීම පහසු වුණත් ග්‍රැමෆෝන් යුගයට අයත් මුල් ගීත සොයා ගැනීම බොහෝ විට අපහසු වුණා. නමුත් අපි අදහස් කළා වැඩසටහනට වඩාත් යෝග්‍ය වන්නේ මුල් ගීතම බව. ඉතින් සමහර විට අනවශ්‍ය ශබ්ද ඒ ගී පසුබිමෙන් ඔබට ඇසෙන්නටත් ඇති. ඒ ගැන අපි ඔබෙන් සමාව ඉල්ලනවා. ඉතින් හිතවතුනි, අද වැඩසටහනේ නිමාවටයි දැන් අප පැමිණ සිටින්නේ. අප සිතනවා ඔබේ රසවින්දනයට යමක් එකතු කිරීමට අපට හැකි වුණා කියලා. අද ජන්මභූමි වැඩසටහන ඉදිරිපත් කිරීමේදී කතනෙන් සහාය වුණා චන්ද්‍රා ගුණසේකර. වැඩසටහන නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ අපි GS පෙරේරා සහ උපාලි ගුණසේකර. ලබන සතියේ බදාදා සවස 8:15 ගුවනේදී හමු වෙමු. ආයිබෝවන්, ඔබට සුවදායී රාත්‍රියක්.
kar do mek paani mun ne kar do mek paani sang bodhi kumare kar do kavi swami rakhi putunne tanse nari sang bodhi kumare kar do kavi swami rakhi putunne tanse nari Vajavintati desvati Vanni ei sang bodhi, rajno vanni ei sang bodhi. Sihalunge ne dite kirit darim, sahitil dharm dan ridhani. Sihalunge ne dite kirit darim, sahitil dharm dan ridhani. Dat dharm kalam adhi, dat dharm kalam